Welcome to Ask Your Talks Podcast.
ඇස්ට්‍රෝටෝක්ස් වීඩියෝ මාලාවේ විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තවත් එක ප්‍රෝග්‍රෑම් එකක් අපි මේ විදියට පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්කාස්ට් එකක් විදියට ඕගොල්ලන්ට අහන්න පුළුවන් Apple Podcast, Google Podcast, Spotify කියන ඇප්ස් වලින්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ එවලූෂනරි බයොලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නේ පරිණාමික ජීව විද්‍යාඥයෙක්. අපේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි පාරට තමයි මේ විදියට මේ එවලූෂනරි බයොලොජිස්ට් කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ සයිඩ් එකේ ඉස්සරහට යන හිතන් ඉන්න කට්ටියට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඔහු තමයි ආචාර්ය රුචිර සෝමවීර. ඔහු දැනට ඔස්ට්‍රේලියාවේ CSIRO කියන රිසර්ච් ඕගනයිසේෂන් එකේ පරීක්ෂණ විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මේ නැෂනල් ජියෝග්‍රෆික් කියලා චැනල් එකක් තියෙනවා, ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකේ මේ ප්‍රෝග්‍රෑම් එකකුත් හොස්ට් කරනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ, ඔහු YouTube චැනල් එකක් කරගෙන යනවා සූ ටොපිකා කියලා. ඉතින් ඒ ගැනත් අපි වැඩි විස්තර දැනගමු පස්සේ. ඉතින් රුචිර, අපේ ප්‍රෝග්‍රෑම් එකට සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
අශාන් ආයුබෝවන්, බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරාට. මේ ඉතාමලක හොඳ කෝස් එකක් කරන්න, මේක ඉදිරියට එන්න තියෙන ඉදිරියට එන්න ඉන්න පුද්ගලයින්ට දැනුවත් කිරීම සහ ඔවුන්ව දිරිමත් කිරීමට.
ඔව් හරි, දැන් බොහොම ස්තුතියි රුචිර. ඉතින් දැන් එන්වයර්න්මන්ට් ඇන් කන්සර්වේෂන් සයන්ස්, ඒ වගේම මේ එවලූෂනරි බයොලොජි කියන්නේ ඉතින් ලංකාවේ වගේම මේ ලෝකයේ හැමතැනම කතාබහ වෙන මාතෘකාවක්. මොකද පරිසරය කියන්නේ ඉතින් හැමතැනම තියෙන දෙයක්. ඉතින් CSIRO කියන්නේ ඉතින් ඕස්ට්‍රේලියාවේ ලොකුම රිසර්ච් බොඩි එක විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඔබ මේකට සම්බන්ධ වෙලා මොන වගේ පර්යේෂණද දැනට කරන්නේ?
අශාන්ත, මගේ පොඩි කාලේ ඉඳලම තිබ්බ මේ ආසාව තමයි උරගීන. හරිද, මට ඇවිදින්න පුළුවන් කාලේ ඉඳලම තිබ්බලා තියෙන මේ ලොකු උණක් මේ උරගයෝ ගැන හදාරන්න, උන්ව දැනගන්න, උන්ව දැකගන්න. ඉතින් ඒ අර චයිල්ඩ්හුඩ් පැෂන් එක දැන් මගේ රිසර්ච් කරියර් එක වෙලා තියෙන්නේ. දැන් ඒ යටතේ ගත්තොත් මගේ රිසර්ච් ෆීල්ඩ් එක, මම මේ කියන්නේ මගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට් ගත්තොත් ලොකුවට තියෙන්නේ කොහොමද මේ වෙනස් වෙන පරිසරයකට උරගයින් අනුකරණය වෙන්නේ කියන එක, නැත්නම් අනුගත වෙන්නේ කියන එක. Right, adapting to a changing world. එතකොට ඒ යටතේ දැන් මේ අපේ පරිසරය වෙනස් වෙන ආකාර ගොඩක් තියෙනවා. නාගරීකරණය වෙන්න පුළුවන්, urbanization, එහෙම නැත්නම් මේ කෘෂිකාර්මික කටයුතු, agriculture, ආගන්තුක ආක්‍රමණශීලී විශේෂ, alien invasive species, ඔය ආකාරයේ climate change, එහෙම නැත්නම් මේ දේශගුණ කාලගුණ වෙනස් වෙන දේවල්. ඉතින් මේ ආකාරයේ නොඑක් රටාවන් වලින් පරිසරය වෙනස් වෙනවා. මේ පරිසරය වෙනස් වෙනවත් එක්කම එක එක උරග කාණ්ඩ කොහොමද මේකට ඇඩැප්ට් වෙන්නේ, ඔවුන්ට තියෙන බාධා මොනවද මෙහෙම ඇඩැප්ට් වෙන්න, සහ ඒ බාධාව මැඩපවත්වන්න අපිට කරන්න පුළුවන් උදව් මොනවද, ඔන්න ඕක තමයි මගේ බ්‍රෝඩ් රිසර්ච් ෆීල්ඩ් එක. ඉතින් ඒ යටතේ මගේ ස්පෙෂලිටි එක කිඹුලන් සහ මුහුදු සර්පීන්, ඔවුන් ගැන තමයි මගේ පරීක්ෂණ රැසක් සිදු වෙන්නේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ මේ උතුරු කරේ කිම්බලි කියලා ප්‍රාන්තයක් තියෙනවා, තාම ලොකු ඒරිය එකක් තියෙන රිමෝට්ම මේ රීජන් එකක් මුළු ලෝකෙම. ඒකේ ඉන්න කිඹුලන් සහ ඒ වටා ඉන්න මුහුදේ ඉන්න මුහුදුනයින්, ඊට පස්සේ ආසියාවේ සමහර දූපත්වල විශේෂයෙන් ඔය බාලි, බෝනියෝ සහ කොමෝඩෝ කියන දූපත්ව ආශ්‍රිතව ඉන්න සතුන්, සහ දකුණු අප්‍රිකාවේ ඔය නයිල් ක්‍රොකඩයිල්, ඔය ආකාරයේ සතුන් පිළිබඳව මගේ පෝස්ට් ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස්ලා, එහෙම නැත්නම් මගේ අරදී PhD කරන ස්ටුඩන්ට්ස්ලාත් වැඩ කරන්නේ ඒ තුරගිය සම්බන්ධමයි. ඔවුන් වෙන වෙනම මුර්ග කාණ්ඩ ගැන වැඩ කරනවා. නමුත් අපේ කොමන් ඉන්ට්‍රස්ට් එක තමයි මේ කොහොමද සතුන් වෙනස් වෙන පරිසරයකට අනුකරණය වෙන්නේ කියන එක.
ඔව්, ගොඩක් ඉන්ට්‍රෙස්ටිං රිසර්ච් ගොඩක් ඔබ කරනවා. ඉතින් මේ වගේ විෂයකට නැඹුරු වෙන්න ඔබ හිතුවේ, ඔබ කිව්වා ඉස්කෝලේ යන කාලේ ඉඳලම කියලා මේ ඌරගයෝ පිළිබඳව මේ ආසාවක් ඇති වුණා කියලා. මම දැක්ක ඔබේ වෙබ්සයිට් එකේ කියලා තියෙනවා ඔබ මේ ලංකාවේ ඉස්කෝලේ යන කාලේ මේ පාසල් ළමයි කීප දෙනෙක් එක්ක මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් අරගත්තා කියලා, මේ පොඩි වැඩක්. ඉතින් ඒ කාලේ ඉඳලා ආපු ගමන, මේ වෙනකන් ආපු ගමන අපිට කෙටියෙන් කියන්න පුළුවන්ද ඔබ කොහොමද මේ ඔබේ කැරියර් එක ආවේ කියලා?
ඔව්, දැන් ඒක මට මර කිව්වත් වගේ මේ මට ඇවිදින්න පුළුවන් කාලේ ඉඳන් මගේ අම්මගේ තාත්තගේ හැටියට මම ඇවිදින්න පුළුවන් කාලේ ඉඳන් පිස්සුවත් කියලා දෙනවා මේ උරගීන් සම්බන්ධ විශේෂ සර්පින් සහ කටුස්සෝ. දැන් ඒක සාමාන්‍ය අන්කොමන් දෙයක් ඒ කාලේ, රයිට්? අපේ කියන්නේ ලංකාවේ සමාජයේ දැන් ලොකු ප්‍රබෝධයක් තියෙනවා මේ උරගීන් ගැන දැනගන්න, ලොකු Facebook groups තියෙනවා, ඉතාලම හොඳ ප්‍රවණතාවයක්. නමුත් ඒ කාලේ එහෙම ලොකු උනම් තිබ්බේ නෑ ඔබ ගැන. ඒක නිකන් දේව අන්ඩර්ඩොග්ස්, රයිට්? කුරුල්ලෝ, ඊට පස්සේ අලි, අපි වයිල්ඩ් ලයිෆ් කියපම අලි, කොටි, වලස්සු, ඔය ටිකනේ අයිති වෙන්නේ විශේෂයෙන්. ඉතින් ඌට අමතරව ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ පිරිස අඩුයි. ඉතින් ඔය පරිසරයක මම මේ අධ්‍යාපනය ලබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. ට්‍රින්ටියගේ මගේ හිටියා තව ගජයෝ දෙන්නෙක්, දැන් දෙන්නම මේ ෆීල්ඩ් එකේ ඉන්ටර්නැෂනලි පර්ෆෝම් කරන දෙන්නෙක් ඩොක්ටර් කනිෂ් කුකුවෙල සහ ඩොක්ටර් සේනානි. අපි තුන් දෙනා එකතු වෙලා පටන් ගන්නවා නැචුරලිස් සොසයිටි කියන එකක්. මේ අපි 6 වසරේදී අර ඊට පස්සේ තව අපේ සෑහෙන සෙට් එකක් ඔකට එකතු වෙනවා. ඉතින් නැචුරලිස් සොසයිටි එක තමයි මේ පන්නරේ දෙන්නේ මුලදිම. ඒ ඉතින් පොඩි ඉයර් 6 කොල්ල විදිහට මේ ඔය එක එක ට්‍රිප්ස් යන්නේ මේ පරිසර ගවේෂණ දේවල්. ඊට පස්සේ පොඩි එක්සිබිෂන්ස් ඔය එක එක පොඩි සත්තු ගෙනල්ලා ඉස්කෝලේ අනිත් ළමයින්ට දෙන්නලා උන්ව දැනුවත් කරන ඒවා, එක එක කතා පවත්වන ඒවා, ඔය වගේ ඔය විදිහේ ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්නවා. ඉතින් අපේ ඒ කාලේ ට්‍රිනිටි එකේ හිටපු දෙදෙනෙක් මේකට සෑහෙන සපෝට් එකක් එනවා අපිට. මේ එකක් තමයි ඒ කාලේ හිටපු අපේ ප්‍රින්සිපල් සහ වයිස් ප්‍රින්සිපල් දෙන්නම සයන්ස් බෑක්ග්‍රවුන්ඩ් වලින් ආපු දෙන්නෙක් හිටියේ. ඩොක්ටර් කර්ණංගර ඇස් වයිස් ප්‍රින්සිපල් සහ ප්‍රොෆෙසර් බ්‍රෙකන්ඩ්‍රිජ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා පීඨයේ හිටපු සත්ව විද්‍යා අංශයේ හිටපු අංශාධිපති මේ ප්‍රින්සිපල් විදිහට එනවා ට්‍රිනිටි එකට. ඉතින් ප්‍රොෆෙසර් බ්‍රෙකන්ඩ්‍රිජ් සෑහෙන සපෝට් එකක් දෙනවා මේ ස්වෝලොජි කියන ෆීල්ඩ් එක ඉස්කෝලේ නගා හිටින්න. ඉතින් ඔතනදී තමයි අත්‍තරම පටන් ගන්නේ අර තියෙන ඉන්ට්‍රෙස්ට් එක මේ ටිකක් සීරියස් විදිහට කරගෙන යන්න. මට වාසනාවක් වෙනවා ඉස්කෝලේ කාලෙදිම පබ්ලිෂ් කරන්න පටන් ගන්න. ඒක මම කරපු මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න මට හම්බෙච්ච ඉතාම ලොකු අවස්ථාවක්. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් ජර්නල්ස් වලින් පබ්ලිෂ් කරන්න හම්බෙන එක. ඒ වගේම ඉස්කෝලේ කාලෙදිම මට හම්බෙන අවස්ථාවක් ලංකාවේ IUCN එක, එහෙම නැත්නම් මේ ලෝක සංරක්ෂණ සංගමේ ශ්‍රී ලංකා ශාඛාවේ ශ්‍රේෂ්ඨ පර්යේෂක මේ සහායකවරයෙක් වශයෙන් වැඩ කරන්න. ඉතින් ඉස්කෝලේ යන ළමයෙකුට මේ වගේ අවස්ථාවක් හම්බුනහම ඒක ඉතාම ලොකු පිම්මක් හම්බෙනවා ඉස්සරහට යන්න. මම ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ඩොක්ටර් චන්නබඹර දෙනී වෙනකොට ලංකාවට හිටපු ඒ බයෝඩයිවර්සිටි යුනිට් එකේ හෙඩ්. ඉතින් ඔහු ආදි ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් ඒ දැන ඇඳුනුම්කම් මත සහ ඒ නෙට්වර්ක්ස් මත මට හම්බෙනවා පුද්ගලෝ දැනගන්න, පුද්ගලෝ මේ ෆීල්ඩ් එකේ සීනියර් පුද්ගලයෝ ආශ්‍රය කරන්න. ඔය කාලෙදිම ඩොක්ටර් ඇන්ස්ලම් ඩිසිල්වා ලංකාවේ ඔය මේ ෆීල්ඩ් එකේ මම කියන්නේ ෆාදර් ඔෆ් හර්පටොලොජි ඉන් ශ්‍රී ලංකා කියලා, ඔහු පටන් ගන්නවා ඇරෝස් කියලා සොසයිටි එකක්, ඇම්ෆිබියන් රෙප්ටයිල් රිසර්ච් ඕර්ගනයිසේෂන් ඔෆ් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා උරග සහ උභයජීවි සංරක්ෂණ සංගමය. ඉතින් ඕකටත් ඔය උකු වෙලායි මායෝ සේනානි අපි සෙට් එක ගිහිල්ලා මේ දැන් ඔය ඔක්කොම ඉස්කෝල් ළමයි කා ඉස්කෝලේ ළමයි කා ඉතින් ඔය ආකාරයේ ඔය ඉස්කෝලේ සහ ඒ වගේම පිට තිබ්බ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගොඩකින් ලොකු පන්නරයක් සහ තව මේ පුෂ් එකක් හම්බ වෙනවා මේ සුවෝලොජි ෆීල්ඩ් එකේ.
ඊට පස්සේ මං හිතන්නේ ඔබ යන්නේ මේ පේරාදෙණිය කැම්පස් එකට. ඉතින් ඒක ඒ කාලේ මොනවද කළේ කියලාත් අපිට කියන්නකො. මේ විශේෂයෙන්ම පේරාදෙණිය කැම්පස් එකේ දැන් අවසාන වසරේදී රිසර්ච් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒ කරපු රිසර්ච් ඔබට උපකාරී වුණාද මේ PhD එකට ගිහිල්ලා ඒ සයිඩ් එකෙන් යනකොට?
අනිවාර්යෙන්. සෝ මට මේ මට චාමර මාර කිව්වත් වගේ chance මට කියන්නේ ලොකුම උනන්ද මට තිබ්බේ zoologist කෙනෙක් වෙන එක තමයි. මගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ උනන්දු. ඉතින් ඒ සඳහා මම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ science faculty එකට join වෙනවා. medicine කරන්න අවස්ථාවක් තිබිලා මම ඒ නමුත් මට ඒකට ඒක නෙමෙයි තිබ්බ උනන්දුව. ඒකින්ද I was very dedicated for doing science. ඔහොම ගිහිල්ලා මේ සත්ව විද්‍යාව තමයි තෝරාගන්නේ obviously. ඉතින් ඒ මම ඇත්තම ස්තුතිවන්ත වෙන්න ඕනේ හිටපු මේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා සියලු දෙනාටම. ඒ එතනින් තමයි ඇත්තම මේ සයන්ටිෆික් ස්ටඩි බෑග්ග්‍රවුන්ඩ් එක ඇති වෙන්නේ පේරාදෙණියේදී. දැන් මම විශේෂයෙන් ඇත්තම මේ හයිලයිට් කරන්න ඕන දෙයක් තමයි දැන් මම හිතන්නේ ඔයාගේ ටාගට් ක්‍රවුඩ් එක යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ලාර්ජ්ලි මේ පිට ඩිග්‍රියකින් විතරක් එක ෆීල්ඩ් එක ඉස්සරහට යන්න බෑ. රයිට්? ඩිග්‍රී ඔය කට්ටියත් එක්ක මේ ග්‍රැජුවට් වෙන හැම එක්කෙනාටම ඔය ඩිග්‍රී එක තියෙනවා. Right? So ඊට වඩා කරන දේවල් වලින් තමයි Taman ඒ ෆීල්ඩ් එකේ කොච්චර ඉස්සරහට යනවද කියන එක තීරණය වෙන්නේ. දැන් ඒක මම මුලින් ඉඳලම සෑහෙන පුෂ් කරා පේරාදෙණියේ කාලේ ඉඳලම. අපි පේරාදෙණියේ අපේ සෙට් එකක් පටන් ගත්තා මේ SOAP එක කියලා, මේ IZAUP Zoologist Association of University of පේරාදෙණිය සත්වවේදීන්ගේ සංගමය. ඉතින් මේකෙන් අපි සෑහෙන වැඩ කරා මාස ගානේ invited talks, ඊට පස්සේ මේ එක එක expeditions එක එක ඊට පස්සේ පොය සත්ව අධ්‍යයන කව ඔය වගේ ඇක්ටිවිටීස් එක පැත්තකින් කරගෙන ගියා. අනිත් පැත්තෙන් මම සෑහෙන්න මේ ට්‍රයි කරා පුළුවන් තරම් ඔය කන්ෆරන්සස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් මට ඇත්තම ලොකු අවස්ථාවක් හම්බ වෙනවා මේ කියන්නේ අන්ඩර් ග්‍රැජුවට් ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් මට හම්බ වෙනවා අවස්ථාවක් රටවල් කිහිපයක කන්ෆරන්සස් වලට යන්න, විශේෂයෙන් තායිලන්ඩ් වල, ඊට පස්සේ හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් බෝනියෝ වල කරනවා. ඒ කාලේ මේ ඔය සමර් ස්කූල් එකක් හාවර්ඩ් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස් ලා 10කුයි තෝරාගත්ත ඒෂියන් ස්ටුඩන්ට්ස් ලා 10කුයි එකතු කරලා බෝනියෝ දූපතට ගෙනහිල්ලා මාසයක් තිස්සේ බයෝඩයිවර්සිටි ට්‍රේනින්ග් එකක්. ඉතින් මම ඕකට සිලෙක්ට් වෙනවා පළවෙනි පාර්ට් ඒ අවුරුද්ද පටන් ගන්න. ඊට පස්සේ ඉන්දියාව සහ ලංකාවේ තිබ්බ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්සස් ටික කර. ඉතින් අන්ඩර් ග්‍රැජුවට් කෙනෙක් වශයෙන් මම ඒක ලොකුවට දෙයක් කරලා තිබ්බේ නෑ. මොකද ලංකාවේ එඩුකේෂන් සිස්ටම් එකේ අන්ඩර් ග්‍රැජුවට් තීසිස් එකක් එන්නේ ෆයිනල් ඉයර් එකේ. නමුත් අර මම ඔය වටේ අනි මේ කියන්නේ මගේ ඩිග්‍රී එකට පිටින් කරපු දේවල් ආශ්‍රයෙන් මම පුළුවන් තරම් බැලුවා ගිහිල්ලා එක එක තැන්වල ප්‍රසන්ට් කරන්න, ඒවට අවස්ථාව ලබා ගන්න. ඉතින් එහෙම අවස්ථා ගොඩක් තියෙනවා ඇත්තටම. මේ මේ අපි නොදන්න අවස්ථා, ඔය ට්‍රැවල්, මේ ඇසිස්ටන්ට්ෂිප්ස්, ඔය ස්කෝලර්ෂිප්ස් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් දියුණු වෙන රටවල් වල අන්ඩර් ග්‍රැජුවට්ස්ලාට ඔය ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒවා පුළුවන් තරම් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. ඔය කාලෙදිම يعني අන්ඩර් ග්‍රැජුවට් කෙනෙක් විදිහට ෆයිනලි ඒකේදී මම තීසිස් එකක් කරන්නේ මේ මේ ලංකාවේ ඔය මේ ගුහා ආශ්‍රිතව විතර දාන නෙමස්පිස් කියලා හුණන් කාණ්ඩයක් ඉන්නවා. උන් හරිම හරි අමුතු දෙයක් කරනවා. උන්ගේ ගැහණු සතුන් කීප දෙනෙක් එකතු වෙලා එකම තැන තමයි විතර දාන්නේ. අපි ඒකට කියනවා කමියුනල් නෙස්ටින් කියලා. ඉතින් ඇයි එහෙම කරන්නේ? මොනවද ඒවා තියෙන පැටර්න්ස්? මොකක්ද ඒකේ තියෙන මේ එවලූෂනරි බෙනිෆිට් එක? ඔන්න ඔය ඕක තමයි මම හැදෑරුවේ මගේ ෆයිනල් ඉයර් එකේ තීසිස් එක වශයෙන්. ඒක මම පබ්ලිෂ් කරා ලංකාවේ තියෙන ප්‍රමුඛම ජර්නල් එක, National Science Foundation එකේ. දැන් ඒ ඔය කාලෙදිම මට එක දවසක් ඉතාලම ලොකු මේ මට ලොකු උනත් තිබ්බා ඔය කාලෙම. දැන් සර් මේ විද්‍යාව කරනවා වගේම විද්‍යාව ප්‍රචලිත කරන්න, right, to popularize science. අනික් කට්ටියට මේක අනික් කට්ටියවත් මේකට ඇදලා ගන්න නම් මේ ආ මේ සත්තු හරි කූල් දෙයක් මේ මේව ගැන ඉගෙන ගමු කියන එක ඉන්නේ ඒ ඒ ඒ පිස්සුවත් ඔය අස්සේම තිබ්බා. ඉතින් ඕකට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. මට එක දවසක් මම උතර මතකයි මේ මේ මහාචාර්ය නිමල් ගුණතිලක, ලංකාවේ මේ ප්‍රොෆෙසර් නිමල් ගුණතිලක කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකෙම ඔය ට්‍රොපිකල් ප්ලාන්ට්ස් මේ මේ ශාක සම්බන්ධව ඉන්න අග්‍රගන්නිම විද්‍යාඥයෙක්. ඔහු දවසක් දැන් මම මේ එතකොට සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ඔහු දවසක් මේ මගේ ලෙක්චර් එකක් ඉවර වෙද්දී මං ගාවට ඇවිල්ලා මට කියනවා මේ මේ මහිමයි මම මට මේ අවස්ථාවක් තියෙනවා ජාතික රූපවාහිනියකට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තුරු මිතුරෝ කියලා. ඒකේ මේ ඒකේ පෙන්නන්නේ ලංකාවේ එක එක පරිසර පද්ධති වල සතුන් සහ ශාක ගැන අපි කතා කරන්නේ, එක එක කැලෑවල් වලට ගිහිල්ලා උන් ගැන කියලා දෙන එක කරන්නේ. ඒකේ ශාක කෑල්ල මම කරනවා, ඔයා කැමතිද මාත් එක්ක සත්තු කෑල්ල කරන්න අපි දෙන්න එකතු වෙලා එක කෝ-හෝස්ට් කරමු කියලා. හරි, ඉතින් මට එතනදී මට සෑහෙන්න ආඩම්බරයක් ඇති වුණා. ඇත්තම මේ කියන්නේ මේ කියන්නේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙකුට මේ වගේ ලෝකෙම ඉන්න ප්‍රසිද්ධ මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා මට කවදාවත් උගන්වලත් නැහැ. එතුමා ඇවිල්ලා මේ මේ let's do it together කියන එක. එතකොට මට හිතෙනවා ඇත්තම ලක්ලෝ I am in a path. I'm doing something right කියලා. හරි. ඉතින් ඒ එතනදී ඒ ඒකත් එක්කම පටන් ගත්තා. ඔය රූපවාහිනී ඒකත් එක්කම තමයි පටන් ගත්තේ ඔය මගේ සයන්ස් කමියුනිකේෂන් සයිඩ් එක. ඉතින් සයන්ස් සහ සයන්ස් කමියුනිකේෂන් කියන දෙකම මම පෙරදෙනි යුනිවර්සිටි කාලේ තමයි පටන් ගත්තේ ටිකක් සීරියස්ලි කරන්න. ඉතින් ඒ කරපු දේවල් ජීවිතේ ඉතුරු පෝස්ට් ග්‍රැජුවට් කාලේ සහ ඊට පස්සේ කාලවල වලට සෑහෙන දායකත්වයක්
ලැබුණා. ඔව්, ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් ගොඩක් කරලා තියෙනවා මේ අන්ඩර් ග්‍රැජුවට් කාලේ ඉඳන්ම. ඉතින් දැන් ඔබ කිව්වා ඔබට මේ චාන්ස් එකක් තිබ්බා මෙඩිසින් යන්න. නමුත් අර ඔබගේ ආසාව හිඳ තමයි මේ මේ සත්ත්ව විද්‍යාව හදාරන්න පෙරදෙනි කැම්පස් එකට ඇතුළත් වුණේ කියලා. ඉතින් දැන් ඒ ලෙවල් වලට බයොලොජි කරන ළමයින්ට තියෙන ප්‍රෙෂර් එකක් තමයි මේ එක්ක මෙඩිසින් යන්න ඕනේ, එහෙම නැත්නම් අඩුම ගානේ ඩෙන්ටල් යන්න ඕනේ, එහෙම නැත්නම් ජීවිතේ ඉවරයි කියලා වගේ හැඟීමක් තමයි දෙමාපියන්ගේ වගේම අනිත් අයගෙන් මේ ඒගොල්ලන්ට ලැබෙන. ඉතින් ඔබට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ? මොනවද මේ බයෝ කරන කෙනෙක්ට මෙඩිසින් විතරද තියෙන්නේ ඉස්සරහට යන්න?
කිසිසේත්ම නැහැ. මොකද දැන් ඒක අපි ඇත්තම ලංකාවේ හදාගෙන තියෙන මානසිකත්වය. දැන් ඕක ලෝකේ වෙන රටවල් වල වැඩ කරද්දී, වෙන රටවල් වල ට්‍රැවල් කරද්දී තියෙන දෙයක් තමයි වෙන රටවල් වල ඔය තියෙන මානසික පිස්සුව නෑ. හරි, දැන් ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද ලංකාවේ ලංකාවේ සමහර ජොබ්ස් වල විශේෂයෙන් ඉංජිනේරින්, ඊට පස්සේ ලෝ සහ මෙඩිසින් ඩෙන්ටල් ඕවා ජොබ් ඔරියන්ටඩ් ඩිග්‍රීස්. ඒ කියන්නේ ඔබ ඩිග්‍රී එක ඉවර කරද්දී ඔබට ජොබ් එකක් ලැබෙන්න ලොකු අවස්ථාවක්, ජොබ් එකක් බොහෝ වෙලාවට ලැබෙනවා. Right, a part of the degree was a place is a placement. A science වගේ ඩිග්‍රී එකේ මේ අවස්ථාව නැහැ. Right, එතකොට job security එකක් නැහැ ඩිග්‍රී කරා කියලා. නමුත් at the end of the day it depends on your interest. අර දැන් මට තිබ්බ ලොකු ආසාවක් තමයි මට තිබ්බ ලොකු ආසනාවක් තමයි මගේ අම්මයි තාත්තගේ මේ දෙන්නම science graduates ලා ඒ දෙන්නගේම තිබ්බේ නෑ මේ මේ ඔය ඔය පිස්සු ඔය කියන්නේ මේ දැන් මම මං අතරම මේ national මට්ටමින් sports කරලා තිබ්බා ඒක මට ඒ credits යොදා ගන්න තිබ්බා මේ university එකට වෙන්න මේ මේ නමුත් මට ඔය ඒ ඒ මට ඒ pressure එක තිබ්බේ නෑ 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 ඔබ මේකම කරන්න ඕනේ තුන් පාරක් A level කරලා කොහොම හරි මේ මේ medicine කරන්න ඕනේ කියලා දැන් එහෙම දැන් දෙමව්පියෝ වශයෙන් එහෙම ඒ තියෙන ප්‍රෙෂර් එක වැරදි කියන්න බෑ. මොකද හැම දෙමව්පියෝම බලන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සුභසිද්ධිය, right? ඉතින් ඒක වැරද්දක් මම දකින්නේ නෑ. නමුත් අපි ටිකක් globally open minded හිතුවොත් ඕනි තරම් opportunities තියෙනවා තමන් මේ මේ තමන් ඒ කැමති දේ හරි විදිහට කරන්න, right? දැන් ඇත්තම ගත්තොත් ඒක මම අත්දැකීමෙන් දන්නවා මම මේ මම ඔය විසිටින් ටොක්ස් කරද්දී අර මනං කට්ටියත් කතා කරද්දී සමහර කට්ටිය මේ ඒ තමන් තෝරගත්ත ඩිග්‍රී එක කරන්නේ ප්‍රෙෂර් එක මත මිස කිසිසේත්ම තමන්ගේ ආසාව මත නෙමෙයි. හරිද? අර තියෙන සෝෂල් ප්‍රෙෂර් එක මත. ඉතින් එහෙම එහෙම කරියර් එක ඉස්සරහට යන්න තියෙන හැකියාව හරි අඩුයි. මොකද තමන් මේ කරන්නේ තම වෙන කවුරු හරි කැමති දෙයක්. right? මගේ මගේ මට අත්දැකීමෙන් කියන්න පුළුවන් වගේ මම මගේ තව මගේ සහෝදර මගේ මේ සහෝදරයන් තෝරාගෙන තියෙන කරියර් පාත්ස් වලින් කියන්න පුළුවන් තමන් කැමති දේ කරනවා නම් අර ඒක ඒක මේ 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 ලෝකෙ පිළිගත්තම රස්සාව වෙන්න ඕනේ නෑ. නමුත් ඒ කරියර් පාත් එකක් හදාගන්න පුළුවන් තමන්ට ඒ උනන්දුව සහ ඒ කැපකිරීම තියෙනවා නම් ඉතින් ලංකාවේ දැන් නම් එක එක ඔපචුනිටිස් හදනවා. දැන් අපි ඒ කියන්නේ අපේ ජෙනරේෂන් එක සහ ඊට ඉස්සෙල්ලා මේ මේ අර ඔප්ෂන්ස් තිබ්බේ ඔප්ෂන්ස් තියෙන ප්‍රමාණය හරි අඩුයි සයන්ස් ග්‍රැජුවට් කෙනෙක් වශයෙන්. ඉතින් දැන් ඕනේ තරම් ඔපචුනිටිස් තියෙනවා පෝස්ට් ග්‍රැජුවට් රිසර්ච් වලට. එහෙම නැත්නම් මේ 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 දැන් අපි ඔය ඐඩියක් දැන් තියෙන එක තව මානසික මේකක් තමයි. දැන් ඩිග්‍රී එකක් ගත්තාම ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න ඕනේ කියලා සයන්ස් ඩිග්‍රී එකකින්. එහෙම එහෙම කිසිම දෙයක් නැහැ, රයිට්? කරියර් පාත්ස් ප්‍රධාන ආකාර දෙකකට යන්න පුළුවන්. එකක් ඇකඩමික් ෆීල්ඩ් එක. ඇකඩමික් ෆීල්ඩ් එක යනවා නම් තමන් බේසික් බයොලොජි ඩිග්‍රියක් කරාට පස්සේ පෝස්ට් ග්‍රැජුවට් ඩිග්‍රියක් කරලා මාස්ටර්ස් වෙන්න පුළුවන්, එම්ෆිල් එකක් වෙන්න පුළුවන්, PhD එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෝස්ට් ડોක්ටරල් සයන්සස් කියලා එක එක ස්ටේජස් තියෙනවා. ඔහොම ගිහිල්ලා තමන්ගේ අවසාන අභිප්‍රාය යුනිවර්සිටි ස්ටාෆ් ජොයින් කරනනම් ටිනියර් පොසිෂන්ස් කියලා අපි ඒවට කියන්නේ ඒ ඒ ඒ ලයින් එකේ යන්න පුළුවන්. වෙන රටවල් වල ඒවා ඉතාම කම්පිටිටිව්. ඊට පස්සේ එහෙම නැත්නම් තමන්ගේ ඉන්ට්‍රස්ට් එක රිසර්ච් නම් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකකට ජොයින් වෙන්න පුළුවන්. දැන් මම 100% රිසර්ච් කැපැසිටි එකක් ඉන්නේ මේ ඔස්ට්‍රේලියාවේ මේ ජාතික පරීක්ෂණ සංවිධානයේ CSIRO එකේ. ඒතොර මම උගන්නන්නේ පෝස්ට් ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස් රට විතරයි. නමුත් තව යුනිවර්සිටි එකකට ගියොත් අන්ඩර් ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස් උගන්වනවා. ඊට ඒ ඇකඩමික් සයිඩ් එක. ඊට අමතරව බයොලොජි කරලා සම්පූර්ණ තව ෆීල්ඩ් එකක් තියෙනවා මේ මේ නන් ඇකඩමික් සයිඩ් එක. right the non academic side එකේ ගියොත් ඒ ඒ opportunity සම්පූර්ණ වෙනස්. දැන් NGOs right ලංකාවේ biology background එකක් තියෙන ඒ තාම සාර්ථක NGOs මේ සංරක්ෂණ සම්බන්ධව පරිසර සහ වන සතුන් සංරක්ෂණය කරන NGOs run කරන පුද්ගලයෝ ඉස්සක් ඉන්නවා right. ඒත් ඔය biology background එකෙන් ආපු කට්ටිය. ඊට පස්සේ departments ඔය අපි regulators and managers කියන කාණ්ඩය. අර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, ඔය වගේ වේ සයන්ටිස්ට්ලා ඉන්නවා, ඔය වගේ වේ මේ මේ බයොලොජි ඩිග්‍රීස් තියෙන කට්ටියට මේ මේ ෆීල්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ এডুকেටර්ස්ලා. right පරිසරය ගැන කට්ටියට උගන්වන කට්ටිය මේවා මේ ඉස්කෝලේ කාලේ මේ කියන්නේ පාසල් ටීචර්ස්ලා වෙන්න පුළුවන්. ඊට පස්සේ එක එක ඔය සෙකන්ඩරි ඉන්ස්ටිටියුට්ස් වෙන්න පුළුවන්, TAFE වගේ ඉන්ස්ටිටියුට්ස් වල. ඉතින් ඔය ආකාරයෙන් ඇකඩමික් නන් ඇකඩමික් ජොබ් පරාසයක් තියෙනවා මේ මේ බයොලොජි ඩිග්‍රීස් වලින් කරන්න පුළුවන්. ඒකින් තමයි එක 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 දෙකට සීමා කරන්න ඕනේ නැහැ. නමුත් ඔය මොන මේක තෝරාගත්ත තශාන් ඉතාලම වැදගත්ම දෙයක් තමයි ඩිග්‍රී එකක්කින් විතරක් ජොබ් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තම තමයි මෝඩයෙක්. හරිද? ඒ කියන්නේ අර මං කිව්වත් වගේ එකම බැච් එක 100 අවුරුද්දකට 1000ක් විතර අවුට් වෙනවා ලංකාවේ ග්‍රැජුවට්ස්ලා. හරිද? You have to stand out from them. ඒ ඒ තමන් අර රැළක එක්කෙනෙක් නම් you are just one of the sheep, right? You need to be a wolf for that, right? ඒ අන්න එතෙන්දි තමයි ඔය තමන් කරන අනිත් දේවල් බල වැදගත් වෙන්නේ. මම කිව්වත් වගේ අන්ඩර් ග්‍රැජුවට් කෙනෙක් වශයෙන් ඕවට තරම් ඔපචුනිටිස් තියෙනවා තමන් හොයනවා නම් ඒ ඔපචුනිටිස්. කන්ෆරන්සස් වලට යන්න, පබ්ලිකේෂන්ස්. ඊට පස්සේ විශේෂ දෙයක් තමයි voluntary experiences. දැන් අපේ unfortunately අපේ දැන් නම් ඒක වෙනස් වෙලා තියෙන සමහර යුනිවර්සිටිස් වල undergraduates ලා විදිහට අපිට මේ ඇත්තටම රිසර්ච් වලට දායක වෙන්න තියෙන අවස්ථා අඩුයි ලංකාවේ. එහෙම තිබ්බ අඩුයි. දැන් නම් සමහර යුනිවර්සිටිස් ඇත්තටම ඒක සීරියස්ලි තියෙනවා. ඉතින් නමුත් තමන් ඒව හොයනවා නම් තමන් තමන්ගේ ප්‍රොෆෙසර්ස්ලාට ලෙක්චරර්ස්ලාට කතා කරලා සීනියර් පෝස්ට් ග්‍රැජුවට් PhDs කරන කට්ටිය ඉන්නවනේ එකට කතා කරලා මට පුළුවන් මේ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා පොඩ්ඩක් ඔයාගේ ෆීල්ඩ් ට්‍රිප් එකට ජොයින් වෙන්න. Right? Get some hands-on experience. අන්න ඔය වගේ දේවල් වලින් තමයි තමන් අර තමන්ගේ ස්කිල් සෙට් එකක් වැඩි දියුණු කරගෙන තමන්ගේ කම්පිටිටිව් බව විශේෂයෙන් මොනවා හරි ජොබ් එකකට අතුල් වෙද්දී ඩිග්‍රී එකක් තියෙන 10ක් ඉන්න අතරේ ඩිග්‍රී එකකුත් එක්ක පබ්ලිකේෂන්ස් උත් තියෙන hands-on experience උත් තියෙන කෙනෙක් ඉද්දි obviously යාට තියෙන chance එක වැඩි. Right? ඉතින් අර තමන් හිතනවා නම් බයොලොජි කරලා අනාගතයක් නැහැ කියලා එහෙම මම නම් ඒක අත්දැකීමක් කියලා එහෙම ඒක මේ බොරු කියලා. නමුත් ඒක අර එක ඩිග්‍රියකින් විතරක් බලාපොරොත්තු වෙනවා නම් ඒකත් බොරු. Right? So it depends on how much you are pushing.
කොහොම වටිනා මේ පණිවිඩ ටිකක් තමයි දුන්නේ. ඉතින් අර බයොලොජි කියන්නේ ලෝකේ හැමතැනම ඔපචුනිටීස් තියෙන ෆීල්ඩ් එකක්. ඉතින් තමන්ගේ උමනාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ඔපචුනිටීස් හොයාගන්න පුළුවන්. ඉතින් දැන් ඔය විදිහට උසස් අධ්‍යාපනය සඳහා බයොලොජි තෝරගෙන PhD එකකට යන ළමයෙක්ට තමන්ගේ රිසර්ච් එක ලංකාවේ තියෙන දෙයක් ගැන වුණත් අධ්‍යයනය කරන්න පුළුවන් නේද?
පුළුවන්. දැන් මෙහෙම ඒක යුනිවර්සිටි එකේ හැටියට අශාන් දැන් සමහර ලෝකේ තියෙන ලොකු grant systems ගත්තොත් දැන් උෂයෝ දැන් ඇමරිකාව ගත්තොත් NSF එක National Science Foundation එක ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ගත්තොත් ARC Australian Research Council grants දැන් ඔය වගේ සමහර ලොකු grants මේවා ඇවිල්ලා මේ prestige grant systems right මේවා තාම ඉහළ මට්ටමේ මේ පිළිගන්න මේ grants ඕවා ගොඩාක් කලාවට කන්ඩිෂන් එකක් තියෙනවා ඒ රටට බෙනිෆිට් වෙන දෙයක් කරන්න ඕනේ කියලා. ඒක ඉතින් ඒක ෆෑර් රයිට්. තමන් සල්ලි වියදම් කරනවා නම් ඒ රටෙන් ඒ රටට ප්‍රයෝජනයක් තියෙන්න බෑ. නමුත් ඊට අමතරව තියෙනවා ඕන තරම් ඔපචුනිටීස් තමන්ගේ ඒ තමන් ඉන්න රටේ වැඩ කරන්න. දැන් මම ඇත්තට මේ දවස්වල මේ මම ලංකාවේ පොස්ට් ග්‍රැජුවට් ස්ටුඩන්ට්ස් අතර මේ කෝස් බොයිස් කරනවා. ඉතින් ඒ නමුත් ඒ grants අවිත තියෙන වෙන පැතිවල වෙන රටවල් වලින් එහෙම අවස්ථා නැතුව නෙමෙයි. නමුත් මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි ඇත්තම පෝස්ට් ග්‍රැජුවට් විශේෂයෙන් පෝස්ට් ග්‍රැජුවට් ලෙවල් එකේ වෙන ලෝකේ රටකට ගිහිල්ලා කරන්න පුළුවන් නම් අපිට ඒ හම්බෙන එක්ස්පෝෂර් එක සෑහෙන්න වැඩි. රයිට්. දැන් සමහර ස්ටුඩන්ට්ස්ලා වැඩ කරනවා වෙන රටක තමයි යුනිවර්සිටි එක. නමුත් තමගේ ෆීල්ඩ් වර්ක් වෙන්නේ ලංකාවේ. එහෙම අවස්ථා හදා ගන්න පුළුවන්. රයිට්. දැන් ඒ කියන්නේ තමන් ඉන්නේ තමන් පදිංචිලා ඉන්නේ තමන් ඉන්නේ වෙන යුනිවර්සිටි එකක මොකද යුනිවර්සිටි එකකට යද්දි ඩිග්‍රී එක විතර නෙවෙයි ඕකේ තියෙන කල්චර් එක හරි වැදගත්. හරිද? ඔයා තියෙන වෙන ඇක්ටිවිටීස් ඔයා සතිය ගානේ තියෙනවා එක එක ඉන්වයිටඩ් ටොක්ස් තියෙනවා ඔයා දැන අඳුරු ගන්න පුද්ගලයෝ ඉන්නවා රයිට් මේ තමන්ගේ ලැබ් එක විතර නෙවෙයි තව ඉන්ටර්නැෂනල් ලැබ්ස් තියෙනවා ගොඩක් යුනිවර්සිටිස් වල. ඉතින් ඒ ඉට් කම්ස් ඇස් අ පැකේජ්. එතකොට ඔයා අර තාමත් ලංකාවේම ඉඳලා ඔක නිකන් මේ ඩිස්ටන්ස් විදියට කරනවා නම් අන්නේ එක්ස්පෝෂර් එක හම්බෙන්නේ නැහැ. එකින්ද මගේ දැන් ලංකාවේ දෙයක් ගැන නම් වැඩ කරන්න කැමැත්ත තියෙන්නේ මගේ ඇඩ්වයිස් එක තමයි පුළුවන් තරම් බලන්න වෙන යුනිවර්සිටි එකක ඉන්න ගමන් ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරන්න. හැබැයි දැන් මේ ප්‍රොජෙක්ට් එක අශාන් තමන්ගේ මේන් PhD එක වෙන්න ඕනේ නැහැ. දැන් මම PhD එක විදියට කරේ මේ ඔය ඊස් කිම්බලි කියන රීජන් එකේ ඉන්න මිරිදිය කිඹුලන් ගැන. රයිට්. ඒක ඔස්ට්‍රේලියාවේ PhD කුණි. නමුත් මම PhD කරන කාලේ මම තව සයිඩ් ප්‍රොජෙක්ට්ස් දෙක තුනක් රන් කරා එක එක රටවල් වල. රයිට්. මගේ සුපර්වයිසර් එකට සෑහෙන සපෝටිව් හිටියා. මොකද මම මට පුළුවන් වුණා ඒ ඔක්කොම ටික හරියට බැලන්ස් කරගන්න. ඉතින් ওই කාලේ මම National Geographic එකකින් ලුයි George Washington University එකකින් ලුයි grant එකක් හම්බුණා මට ලංකාවේ අංකටුස්සෝ ගැන වැඩ කරන්න. රයිට්. කොහොමද මේ අංකටුස්සෝ දැන් විශේෂයෙන් ඔය මේ නකල් සාශ්‍රිතව ජීවත් වෙන අංකටුස්සා කියන මේ ලංකාවට ආවෙන එක සතුන් ඕන් කොහොමද මේ පරිසරය වෙනස් වෙනවත් එක්ක ඔවුන්ගේ චර්යාවන් වෙනස් වෙන්නේ කොහොමද ඔවුන්ගේ මේ කලරේෂන්ස් කොහමද වෙනස් වෙන්නේ මොකද වෙන සාල් වගාව ඊට පස්සේ කැලෑ ඇලි කිරීම ඔය වගේ ත්‍රෙඩ්ස් එක. ඉතින් දැන් ওই ප්‍රොජෙක්ට් එක මම ගෙනිච්ච සයිඩ් ප්‍රොජෙක්ට් එකක් වශයෙන්. හරිද? ලංකාවේ වැඩ කරන්න අර තිබ්බ උනන්දුව හින්දා. නමුත් මගේ PhD එක සම්පූර්ණ වෙන ලෝකේ රටක ගියේ. ඉතින් එහෙම අවස්ථා තියෙනවා එතන. එතකොට අවුරුද්දකට මාසයක් විතර මේ තමන් ගන්න වැකේෂන් එකේ ලංකාවට එනවා. ඇවිල්ලා ඒ වැඩේ ඒ පැත්තකින් ඒ ටිකක් කරනවා. මෙහෙම අවස්ථාත් තියෙනවා. හරිද? ඉතින් ඒක ඕක එක විදිහක් නෙමෙයි තියෙන ඔය වැඩේ කරන්න. ඒක තමන් කොච්චර ක්‍රියේටිව්ද සම තමන්ට කොච්චර ෆන්ඩින්ග් තියනවද සහ කොච්චර සපෝට් සිස්ටම් එකක් තියනවද කියන ඔය කරුණු
ගොඩක් මම හිතනවා ඒ කරුණු කාරණා ගොඩක් වැදගත් වෙයි කියලා අපේ අසන්නන්ට සහ බලන්නන්ට. ඉතින් මම මේ ඇකඩමික් වැඩවලින් පිට ප්‍රශ්නයක් අහන්නම්. දැන් කලින් කිව්වා ඔබ මේ නැෂනල් ජියෝග්‍රැෆික් එකත් එක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒ වගේම ඔබ නැෂනල් ජියෝග්‍රැෆික් ප්‍රෝග්‍රෑම් එකක් හොස්ට් කරනවා සහ YouTube channel එකක් කරනවා. ඉතින් මේ සයන්ස් කමියුනිකේෂන් පැත්තට ගොඩක් යොමු වෙලා ඉන්නවා. මේ ලංකාවේ සයන්ටිස්ට්ලාගෙන් ගොඩක් يعني අපිට බලන්න බැරි දැක ගන්න බැරි දෙයක් තමයි මේ සයන්ස් කමියුනිකේෂන් පැත්තට යොමු වෙන්නේ. ඉතින් ඒ ගැන කොහොම ගරු කරනවා ඔබට ඒකට යොමු වෙලා ඉන්න ගැන. ඉතින් ඒ ගැන අපිට කියන්න පුළුවන්ද කොයි කාලෙද මේක පටන් ගත්තේ, ඊට පස්සේ මොනවද දැනට කරන්නේ කියලා?
දැන් අර අශාන් මාගර කිව්ව තමයි මේ මේ මට කියන්නේ ඔය විශේෂ මගේ අන්ඩර් ග්‍රැජුවට් කාලේ ඉඳලම ලොකු මම දැක්කා ඩිස්ටන්ස් එකක් සයන්ටිස්ට්ලා කරන දේවල් සයන්ස් ජර්නල් එක පබ්ලිෂ් කරනවා, සයන්ටිස්ට් කමියුනිටි එකක ගිහිල්ලා ප්‍රසන්ට් කරනවා. නමුත් ඒ පිටට යනවා හරි අඩුයි, රයිට්? ඒ දැන් ගොඩක් වෙලාවට අපි දැන් මොනවා හරි රිසර්ච් එක විශේෂයෙන් කන්සර්වේෂන් සංරක්ෂණය සම්බන්ධ රිසර්ච් එකක් කරොත් ඒකේ එන්ඩ් යූසර්ස්ලා, එහෙම නැත්නම් ඒකේ අන්තිම ඵලය විඳින පුද්ගලයෝ සයන්ටිස්ට්ලා නෙවෙයි. ඒක වැදගත් වෙන්නේ ඉදින්දා ඒ සත්තු එක්ක ජීවත් වෙන පුද්ගලයන්ට හෝ එහෙම නැත්නම් ඒ සත්තුන්ව මැනේජ් කරන්න තියෙන ඔය වයිල්ඩ් ලයිෆ් කන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එක වගේ දේවල් වලට. නමුත් අර සමහර රිසර්ච් ඒ ඒ ඒ අදාළ පුද්ගලයන්ට ඒ අදාළ තේරුම් ගන්න පුළුවන් මීඩියම් වලින් යන්නේ නැහැ. ඒක මේ ලංකාවේ තරක් නෙමෙයි, ඒක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. right, there's a මේ මේ problem in language. අපි පාවිච්චි කරන අපි scientifically දේවල් ලියන විදිහ සහ ඒවා express කරන විදිහ ගොඩක් වෙලාවට non science background එක පුද්ගලයෙකුට සම්පූර්ණ වශයෙන් තේරුම් ගන්න අමාරුයි. right, දැන් ඔන්න ඔය ඕ අපි ඔක කියනවා talking science and talking about science කියලා. right, ඔය දෙක හරි වෙනස්. දැන් මට ලොකු උනන්දුව සහ හරි මේ يعني genuine ආසාවක් තියෙනවා ඔන්න ඔය gap එක අඩු කරන්න. ඉතින් ඕක මම පටන් ගත්තේ මගේ මගේ ප්‍රධාන ඕක මාධ්‍ය Facebook. මම Facebook වල මේ මේ Facebook සහ Instagram නම් මම recently, නමුත් Facebook මම සෑහෙන actively ඕක කරනවා. මම හැමදාම වගේ පොත් මේ අපි science bits එකක් කියලා එක මම කියන්නේ photo එකක් එක්ක පොඩි يعني මේ මම ගිහිල්ලා මේ සතා දැක්කා කියලා නෙමෙයි, මෙන්න කොටියෙක් කියලා නෙමෙයි, මෙන්න කොටියා ගැන වා දැනන් හිටපු නැති maybe වා දැනන් හිටපු නැති පොඩි interesting fact එකක්. හරිද? අන්න ඒවා හරි people මේ මේ කියන්නේ පුද්ගලයන් හරියටත් engage වෙනවා ඒවට. මම හැම වෙලෙම නිකන් twist එකක් එක්ක තමයි ඒක දාන්න බලන්නේ. හරි, මෙන්න මම Kruger වල වැඩ කරද්දි මෙන්න මෙහෙම සතෙක් දැක්කා. දැනන් හිටියාද මේ සතා මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේක තමයි ලෝකේ ඉන්න එකම මෙහෙම කරන සතා. right, ඒ අන්න ඔය වගේ science bits ටිකක් මම හැම මම every other day or every day මම Facebook වලට release කරනවා. ඊට අමතරව මේ මේ එක එක popular media වල දැන් ඔය National Geographic, Nat Geo Wild වල වන් show එකක් host කරනවා snakes කියලා. Southeast Asia region, Southeast Asia Pacific region එකේ. ඊට පස්සේ මෙහි ABC Australian Broadcast Corporation එකත් එක්ක අපි series එකක් කරනවා මේ මේ remote Australian wildlife ගැන. Animal Planet Discovery, National Geographic වගේ ඒ වගේ documentaries සෑහෙන ප්‍රමාණයක එකතු වෙලා මේ එක්කෝ මේ on screen එහෙම නැත්නම් resource person කෙනෙක් වශයෙන් මේ මම දායක වෙනවා. නමුත් මම ළඟදී පටන් ගත්තා Zootopica කියලා, topics in zoology Zootopica කියලා මේ මේ YouTube channel එක. මේකේ මගේ මේකේ ඉංග්‍රීසි කැලලක් ඉංග්‍රීසියෙන් යන සාකච්ඡා කීපයකුත් තියෙනවා, සිංහලෙන් යන සාකච්ඡා කීපයකුත් තියෙනවා. මේකේ කියන්නේ channel එක මේ මේ video series කීපයක්. මේක මම ඊටාම අලුත් අලුතෙන් පටන් ගත්ත දෙයක්. ඒකේ මම එකක් කරනවා මේ මිත්‍යාවෙන් විද්‍යාවට කියලා ලංකාව සම්බන්ධව ඒක කරන්නේ. ඒකේ අරමුණ තමයි ලංකාවේ ඒ ෆීල්ඩ් වල ස්පෙෂලිස්ට් කෙනෙක් සහ එහෙම නැත්නම් පරීක්ෂකයෙක් එක්ක සාකච්ඡාවක් මේ අපේ තියෙන සමහර ජන මත, මිත්‍යා විශ්වාස, එහෙම නැත්නම් ජන කතා වල සතුන් පිළිබඳව තියෙන දේවල් වල ඇත්ත නැත්ත කතා කරන එක. දැන් ඔය උලම ගැන, හරිද? අපි ඔය අපි නිට්ටෑවෝ ගත්තොත් එහෙම අපි ඔය සාමාන්‍ය අපේ ජන සමාජයේ තියෙන සමහර කතා මොනවද මේ? මේවට විද්‍යාත්මකව පසුබිමක් තියනවද, ඇත්තක් තියනවද කියලා කතා කරන එක. ඉතින් ඔය ඔය ටිකක් මම ඔය ආකාරයෙන්ම කරගෙන යනවා මේ මේ අර on top of actual science. අර ඒ science කැලල මිනිස්සුන් අතරට ගෙනියන්න මේ ඔය විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා. ඊළඟ අවුරුද්දේ මම අත්‍තරම් බලාපොරොත්තු වෙනවා ලංකාවේ මේ සර්ප දෂ්ටර පිළිබඳව ටිකක් mass media කියන්නේ විශේෂයෙන් ඔය TV and radio channels යොදාගෙන මේ මේ කැම්පේන් එකක් කරන්න. ඉතින් ඒක මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙලා හිටියේ, නමුත් ලෝකෙම වෙනස් වෙලා තියෙන මේ අවුරුද්දේ. ඉතින්
ඔව්
බලමු ඉස්සරහට මොකද
අනිවාර්යෙන්
වෙන්නේ.
මේ සූටොපිකා කියන YouTube channel එක ගොඩක් interesting. ඉතින් මං video description එකේ දාන්නම් ඒකේ link එක ගිහිල්ලා බලන්න. විශේෂයෙන්ම මේ ඔය නිට්ටාව ගැන හැම කරපු video එක මං ගොඩක් enjoy කරා. ඉතින් ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි කට්ටියට. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේ රුචිර කියන්නේ විද්‍යාඥයෙක් විතර නෙමෙයි, මේ entrepreneur කෙනෙක්. ඔහුගේ දැන් field එකට සම්බන්ධව wildlife expedition company එකක් ඔහු manage කරනවා. ඉතින් ඒ ගැනත් අපිට කියන්න පුළුවන්.
ඔව් අසන්න, ඒක ඇත්තම ඒක මම මට මට තියෙනවා ඇත්තම මට තියෙනවා උණක් ඕනවටත් වඩා වැඩ බාර ගන්න. හරිද? ඉතින් ඒ මේ මේ කියන්නේ මම දැන් ඔය ඔක්කොම කරන අස්සේ කියන්නේ ෆුල් ටයිම් ජොබ් එකකුයි PhD ස්ටුඩන්ට්ස් ලයි වගේ යනම් මම අනික් රිසර්ච් ලුයි සයන්ස් කමියුනිකේෂන් ඕවා අස්සේ මගේ පොඩි උන් දෙන්නෙක් ඉන්නා, ඒ දෙන්නත් එක්ක මම සෑහෙන්න මේ ඒ දෙන්නගේ YouTube channel එකක් තියෙනවා මේ Backyard Creatures කියලා. මේ මේ ඒ කට්ටියගේ අභිප්‍රාය තමයි තමයි මොකද දැන් දැන් ළමයි දැන් ඒ කියන්නේ පේරන්ට්ස්ලාට ඊසි දෙයක් තමයි අන්න මෙන්න iPad එක. හරිද? ගිහිල්ලා මොනවා හරි කරගන්න. ඒ අන්න ඒ අපි අවර ළමයි එක ගත කරන කාලේ සෑහෙන අඩු කරලා තියෙන ගොඩක් කට්ටිය. ඒ වගේම ළමයි ගොඩක් මේ ස්ක්‍රීන් එකට යොමු වෙලා තියෙන්නේ. හරිද? මේ Fortnite 2 Minecraft ඕන දෙයක්. මම බලපු මම මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ළමයිට ඒවත් තියෙන්න ඕනේ. හරිද? ඒව නැතිම කරන්න බෑ. මොකද මේ මේ අපි සමාජයක් වශයෙන් ඉස්සරහට යද්දී නැත්නම් එක ඒ ජෙනරේෂන් එකේ ඒව ගැන දැනන් ඉන්නේ නැහැ කියන්නේ තමන් ඒ ජෙනරේෂන් එකේ පස්සට යනවා. හරිද? ඒවත් තියෙන්න ඕනේ. නමුත් ඒවා එක්කම ළමයින්ව පුළුවන් තරම් එළියට ගෙනියන වැඩක් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක එන්කරේජ් කරන්න මම පොඩි උන් දෙන්නත් එක්ක සෑහෙන්න මගේ සෝෂල් මීඩියා ෆලෝ කරන අය දැකලා ඇති. මම පොඩි උන් දෙන්නා යොදා ගන්නවා. මම ගොඩක් ඔය එක එක දේවල් එක්ස්ප්ලেইন කරන්න. ඌට අමතරව මේ මේ මම ඔය විශේෂයෙන් ඉන්දුනීෂියාව වල දූපත් වල වැඩ කරලා ඒ වැඩ කරද්දි මට වැඩ කරලා ඇවිල්ලා ඕවා ගැන පෝස්ට් කරද්දි එන ලොකු රික්වෙස්ට් එකක් තමයි අනේ ඊළඟ පාර අපිවත් එක් කරගෙන යන්නකෝ. අනේ කොහොමද මේ වගේ හිල්ල කරන්නේ? රයිට් කියලා. ඉතින් මම බලා මම හිතුවා රයිට් මේකෙන් ඇත්තටම සස්ටේනබල් ටික රෙස්පොන්සිබල් ඉකෝ ටුවරිසම් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් මගේ ගජේක් තුමිත් නාන්ගල්ලත් එක්ක එකතු වෙලා අපිට ඕනේ වුණ දේක් තමයි පුළුවන් තරම් මේ ලෝකල් හීරෝස්ලා එක්ස්පෝස් කරන්න. දැන් අපි අපි ගොඩාක් දකින දෙයක් තමයි මේ ලෝකෙ වෙන රටවල වලින් ඇවිල්ලා වැඩ කරද්දි ඒ කට්ටිය තමයි ස්පොට්ලයිට් එක. අපි තමයි ලෝකේ පොරවල්. රයිට්? ඒ ඒ ඒ එතන ඉන්න මේ ඒ ලෝකල් කමියුනිටි එකට එක්ස්පෝෂර් එකක් නැහැ. ඒ මොකද ඒවැ ඉන්න ඕන තරම් ඔය ඒ තමන්ගේ පරිසරය ගැන දන්න නම් විද්‍යාත්මක පසුබිමක් නැති වෙන්න පුළුවන්. නමුත් අර ජෙනරේෂන් ගාන නොලෙජ් එකක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. අපේ මොඩල් එක තියෙන්නේ එහෙම එකක්. අපි ඒ ඒ ඒ රටවල් වල වැඩ කරද්දී අපි දැන් වැඩ කරන්නේ බෝනියෝ සහ කොමෝඩෝ බාලි කියන දූපත් තුනේ. ඒ ඔක්කොම ලීඩ් කරන්නේ මේ එක්ස්පෙඩිෂන් ලීඩර්ස්ලා ඒ ඉන්න ලෝකල් එක්ස්පර්ට්ස්ලා. රයිට්? ඉතින් ආරණ්‍ය තමයි බිස්නස් එකේ නම. ආරණ්‍ය කියන්නේ මේ සංස්කෘත නේම ගන්න අපි ආරණ්‍ය කියලා සිංහලෙලුත් කියන්නේ මේ විල්ඩනස්. රයිට්? කැලයට. ඒක මේ මේ ඉන්දුනීසියාවේ මම වැඩ කරන හැම හැම දූපතකම වගේ සංස්කෘත් බේස් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඉතින් ආරණ්‍ය කියන්නේ ඒකේ තේරුම තමයි විල්ඩනස්. ඉතින් අපේ මොඩල් එක තමයි මේ මේ විද්‍ය සයන්ටිස්ට් කෙනෙක් එක්ක සහ ඒ ලෝකල් එක්ස්පර්ට් කෙනෙක් එක්ක තමන්ට ගත කරන්න හම්බ වෙන අවස්ථාවක් ගිහිල්ලා අර හෑන්ඩ්ස් ඔන් දෙයක් ගිහිල්ලා මෙන්න කොමඩෝ ඩ්‍රැගන් කෙනෙක් කියලා නිකන් බලාගෙන ඉන්නේ නෙමෙයි. මෙන්න කොමඩෝ ඩ්‍රැගන් කෙනෙක් අපි අද රේඩියෝ ට්‍රැක් කරනවා. ඔයාලට පුළුවන් අපිට වොලන්ටියරි සම්බන්ධ වෙන්න. අන්න ඒ වගේ එක්ස්පෝෂර් එකක් දෙනවා. පුළුවන් ඔය ලින්ක් එකක් දාන්න. ආරණ්‍ය මේ ආරණ්‍ය ඔඩිසීස් තමයි ඒ ඒ ඒ සෙක්ෂන් එකේ නම. ඉතින් ඒ යටතේ මගේ එක්ස්පෝ මගේ අභිප්‍රාය තමයි පරිසරයට මිනිසුන්ව ලංකරන එක සහ පරිසරය ගැන මිනිසුන්ව දැනුම්
කරන එක. හරි ඉන්ටරෙස්ටිං. ඉතින් අනිවාර්යෙන් මම ලින්ක් එක දාන්නම් සහ මම වීඩියෝ කීපෙකුත් ඒ ගැන දාන්නම්. ඉතින් මේ විදිහට දැන් ෆීල්ඩ් වර්ක්ස් වලට යද්දී මොනවා හරි මේ අමතක නොවන සිද්ධීන් එහෙම වෙලා තියෙනවද?
අනිවාර්යෙන්. මොකද මේ මේ මගේ මේ කියන්නේ මගේ පහුගිය වසර 10 විතර ඇතුළත කාලේ මම වැඩ කරන්නේ ලෞකේ තියෙන මෝස්ට් රිමෝට් සෙක්ෂන් එක. හරිද? ඒ කියන්නේ අපි ඔය ලංකාවේ කියනවානේ අනේ හරි දුෂ්කර පැත්තක් කියලා. ලංකාවේ විනාඩි 10ක් කොහෙවත් එලවන්න බෑ කඩයක් හරි මිනිහෙක් හරි ත්‍රිවිලර් එකක් හරි දකින්න නැතුව. අපි ඔය කොච්චර රිමෝට් කිව්වත්. හරිද? අපි රිමෝට් කියන එක මේ දුෂ්කර කියන අයිඩියා එක එන්නේ විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ. ඔස්ට්‍රේලියාව තමයි මහද්වීපයක් වශයෙන් මෝස්ට් රිමෝට් මුළු ලෝකෙම. දැන් මගේ සමහර සයිට්ස් වලට දවස් 3ක් විතර යනවා මෙලෝ මිනිස් පුළුටක් දකින්න නැතුව. එහෙම යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ තමන් කරදරයකට පත් වුණොත් කවුරුත් නැහැ. මෝබයිල් රිසෙප්ෂන් තියා සැටලයිට් නො රිසෙප්ෂන්වත් නෑ සමහර පැතිවල රයිට් ගොඩාක් මගේ සයිට් ඇක්සස් කරන්න තියෙන චොපර්ස් වලින් ඉතින් අපි සෑහෙන පාවිච්චි කරන හෙලිකොප්ටර්ස් මොකද මේ කියන්නේ පාරවල් නෑ ඒ ඒ ඒ ඒ සත්තු හදාන්න පැතිවලට යන්න ඉතින් ඒක මම ඇත්තටම ඉතාලම එන්ජොයි කරන දෙයක් මේ මේ මොක කොච්චර එන්ජොයි කරනවද කියනවා මම චොපර් ලයිසන්ස් එකකුත් ගත්තා මොකද එච්චරකට අපි පාවිච්චි කරනවා චොපර්ස් වැඩවලට සත්තුන් මගේ කාලයක් තිබ්බ දැන් ඔය ඔය සර්පයෝ ගැන වැඩ කරන හැම එක්කෙනාටම කාලයක තියෙනවා ඔය නිකන් උණක් තියෙනවා ඔය මේ කවුබෝයි උණක් හරිද ස්ටීව් වර්වින් වෙන්න ඕනේ උණක් හරිද දකින දකින හැම සතාම අතින් අල්ලන්න ඕනේ ඕව බෙල්ලේ දාගෙන ඉන්න ඕනේ උස්සලා පෙන්නන්න ඕනේ දැන් මම ඕක දකින ගොඩක් දකින අතරම මේ මේ දැන් ඔය ලංකාවේ සෝෂල් මීඩියා වල මෙන්න නායක් මට පුළුවන් නායක් තනිය අතින් අල්ලගෙන ඉන්න හරිද ඒ ඕක එක ජීවිතේන කොටසක්. ඕක ටිකක් පොඩ්ඩක් නුවණ පෑදුනහම ඔය වැඩේ නවතිනවා. හරිද? අපි කලාතුරකින් දකින්නේ ටිකක් මුහුකුරාගේ පුද්ගලෙක් ඕක කරනවා. හරිද? මොකද අර යම් කාලේ තියෙනවා. ඉතින් මගෙත් ඔය වගේ කාලයක් තිබ්බා. ඒ කාලේ මාත් හපාගත්ත සත්තු ඇති වෙනකන් මේ ඒ ඒ මතක සතහන් තියෙන ඕනේ තරම් මේ කියන්නේ ලයිෆ් ත්‍රෙට්නින් මේ විෂකුරු සර්පයෙක්ගෙන් හපාගත්ත අවස්ථා. දැන් නම් ඒ ඒ ඒ එච්චර සිලි වැඩ කරන්නේ නැහැ. මේ නමුත් ඒ වගේම ඔය අලි පහර දෙන්න පන්නපු අවස්ථා ඒ වගේම මේ 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 අපි අප්‍රිකාවේ වැඩ කරද්දී එක දවසක් මේ මේ පුද්ගලෙ තුවක්කුවක් අරන් ඇවිල්ලා ත්‍රෙඩ් කරලා පැන්නුවා ඒ ඒ පැත්තෙන් ඒ මොකද අප්‍රිකාවේ තියෙන ලොකුම දෙයක් තමයි හන්ටින් රයිට් හන්ටර්ස්ලා මේ මේ පෝචින් ලොකු මේකක් ඉතින් ඒ ඒ කටියේ මේ සෙමි ඔටෝමේටඩ් වෙපන්ස් තියෙන මේ පිරිසක් ඉතින් ඔය වගේ මේ මේ ඔය දුෂ්කර පැතිවල වැඩ කරද්දී ඉතාලම සුමිහිරි අත්දැකීම්. ඒ වේලෙකට ඒ වැඩේ වෙද්දී ඒක එච්චර සුමිහිරි නෑ. නමුත් පස්සේ එක ගැන මතක් වෙද්දී මේ සෑහෙන මතක සටහන් රසක් තියෙනවා මේ ජීවිතේ.
හරි බොහොම ඉන්ටරෙස්ටිං. ඉතින් ෆීල්ඩ් වර්ක්ස් වලට ගිහිල්ලා මේ විදිහට වැඩ කරන එක. ඉතින් මම හිතන්නේ දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම හරියට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕ ලෙවල් ඒ ලෙවල් වගේම කැම්පස් යන කට්ටියටත් මොනවා හරි විශේෂ පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මේක තමයි ඒ අවස්ථාව රුචිර.
අසන ඔබට ඇත්තටම මම අර ඔය අපි දැන් මෙච්චර වෙලා කතා කරපු ටික සංක්ෂිප්ත කරොත් මට කියන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ මේ follow your dreams. හරිද? ඒක කවුරු ඒක it has to be your dream. ඒක ඔබගේ මේ මේ ඔබගේ අනාගතයට තියෙන insight එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අම්මගේ තාත්තගේවත් නැන්දගේ මාමාගේවත් සමාජයේවත් තියෙන දෙයක් නෙවෙයි. මොකද at the end of the day තමන් රස්සාවක් වශයෙන් හෝ තමන්ගේ මුළු ජීවිත කාලෙම කරන්නේ වෙන කවුරු හරි කැමති දෙයක් නම් ඒක ලකුවට අත්විඳින්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හරිද? හැම බොහෝ වෙලාවට ඔබ අසතුටින් ඉඳී අනේ මට අරක කරන්න තිබ්බනම් කියලා. හරිද? අන්නේ බෝල් රිස්ක් එක ගන්න රයිට් ඒක තමන් තමන් ෆුල් කැප වුණොත් ඒ ඒ මාර්ගේ හැම වෙලේම මේ ඉහළ යන්නේ නැහැ. ඕ ඒක ලෝකේ කිසිම කිසිම ජොබ් එක කිසිම අවස්ථාවක වෙන්නේ නැහැ. හරිද? Obviously it's going to be a bumpy ride. ඒ වුණාට තමන් කැමති දෙයක් කරන එක ඒ ඒ තියෙන ආත්ම තෘප්තිය ඊට වඩා සෑහෙන සුමිහිරි. ඊළඟ එක තමයි බලාපොරොත්තු වෙන්න එපා තමන් හරි මම මට ඒ ලෙවල් හොඳ රිසල්ට්ස් තියෙනවා මට ඕ ලෙවල් හොඳ රිසල්ට්ස් ඒ ලෙවල් හොඳ රිසල්ට්ස් තියෙනවා මම කැම්පස් ගියා මට දැන් ඩිග්‍රී එකක් තියෙනවා මට දැන් හොඳ රස්සාවක් හම්බෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම එහෙම සිම්ප්ලි එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයා එහෙම වුණොත් අවුරුද්දකට අර මං කිව්වත් වගේ එන 1000 ගානකින් එක්කෙනෙක් විතරයි. රයිට්? ඒකින්ද පුළුවන් තරම් බලන්න තමන් ඒ අධ්‍යාපනයේ මූලිකත්වය කරගන්න ගමන් තව පුළුවන් තරම් දේවල් කරන්න. එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්, ස්පෝර්ට්ස්, හරිද? ඔය සොසයිටීස් වැඩ ඕන තරම් ඉස්කෝලවල ඔය වගේ අවස්ථා තියෙනවා මේ ලංකාවේ මේ ඔය බාහිර කටයුතු කරන්න. ඒ බාහිර කටයුතු වලින් තමයි අර අනි හැම්බෙන පන්නරේ හම්බෙන්නේ. ඒ වැදීත තමයි ඔය නෙට්වර්ක්ස් හැදෙන්නේ. පුළුවන් තරම් බලන්න ඒ ෆීල්ඩ් එකේ දැන් තමන් හිතන් ඉන්න හැරි මට කුරුල්ලෝ ගැන කරන්න ඕනේ. තමන් මගේ ආසාව තියෙන කුරුල්ලෝ කියන හිතමුකෝ. දැන් දැන් හරි ලේසි ඔය කමියුනිකේෂන්. මොකද සෝෂල් මීඩියා තියෙනවා, ඊමේල් තියෙනවා, රයිට්? කිසිසේත්ම අර පසුගාමි වෙන්න එපා. අපි අපේ මම දකින ලොකු අඩුපාඩුවක් තමයි අපේ සමාජයේ අපි හරි පසුගානේ මට ඒක බැරි වෙයි. අනේ ඒ පුද්ගලයා ලොකු වැඩි මට අප්‍රෝච් කරන්න. එහෙම දෙයක් නෑ. දැන් ඒක ඒ ඒක තමයි ඔළුවේ හදාගත්ත මානසිකත්වය. අර රයිට් ගොඩක් කට්ටිය ඇත්තම සීනියර් සයන්ටිස්ට්ලා මම දන්නවා තාම ලොකු පිරිසක් ඉන්නවා ඉදිරියට එන පුද්ගලයන්ට අත දෙන්න කැමති කට්ටිය. අර ඉතින් ඒකින්ද අර ඒ ටේක් දැට් ස්ටෙප් ඒ කට්ටියට ලියන්න. මම මෙන්න මෙහෙම සුපාශල් ශිෂ්‍යයෙක් මාගේ මෙන්න මෙහෙම ආසාවක් තියෙනවා මට පුළුවන්ද ඔබතුමත් එක්ක යම් අවස්ථාවකදී හම්බෙන්න ඔහොම නැත්නම් ඔයා කරන ෆීල් වැඩකදී මට වොලන්ටියර් කරන්න පුළුවන්ද ඔය වගේ අන්නේ ඒ ස්ටෙප් අන්නේ බි බෝල්ඩ් රයිට් එහෙම පුද්ගලින්ට තමයි ලෝකේ අවස්ථා හම්බෙන්නේ ඉතින් කැමති දේ කරන්න ඒ කරන දේ උපරිම කරන්න ඒක අර තමන්ගේ ඉස්කෝලෙන් දෙන දේෙන් විතරක් සීමා වෙන්න එපා. තමන් ගිහිල්ලා හොයාගන්න බලන්න අමතර දේවල්. ඔහොම කරගත්තොත් තමන්ට තමන්ගේ පැෂන් එක කරිය එකක් කරගන්න පුළුවන්. අන්න ඒක ඇත්තම තියෙන ලොකු වාසනාවක්. මොකද එතකොට තමන් මුළු ජීවිතේම කරන්නේ තමන්ගේ හොබි එක. රයිට්?
ඒක ඒක ඉතින් අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න කට්ටියට මේ අවවාද ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම විද්‍යාඥෙක් වෙන්න හිතන් ඉන්න කට්ටියට. ඉතින් මේ විදිහට අද අපිත් එක්ක එකතු වුණේ රුචිර සෝමවීර, ආචාර්ය රුචිර සෝමවීර, මේ කන්සර්වේෂන් සයන්ස්, ඒ වගේම එවොලූෂනරි බයොලොජි, සුවෝලොජි, ඒ පැත්තේ ගොඩක් දේවල් අපි කතා කළා, සහ සයන්ස් කමියුනිකේෂන් ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මේ විදිහට අපිත් එක්ක එකතු වුණාට රුචිර බොහොම ස්තුතියි.
අශාන් thank you. ඒ වගේ මම ඔයාටත් congratulate කරන්න ඕනේ. මොකද මේ ඔයා මේ කරන වැඩේ ඉතාම සුළුපටු දෙයක් නෙමෙයි. හරිද? මොකද ඔයා වගේම තව PhD studentsලා දහස් ගණක් ඉන්නවනේ. හරි, ඉතින් ඔයා ඒකෙන් stand out වෙන විතරක් නෙමෙයි. ඔයා ඇත්තටම ඔයාගේ අත්දැකීම් වෙන පුද්ගලයන්ට ලබා දෙන්න සහ තව පුද්ගලයෙක් මේකට දිරිමත් කරන්න මේ ඔයා ගන්න උත්සාහය
මම තාමගේ
කරනවා.
හරි.
All the very best.
මේ විදිහට අපේ තවත් episode එකක් අවසාන වෙනවා. ඉතින් ලබන සතියේත් අපි මේ විදිහටම astrotalk program එකකින් හම්බුමු විද්‍යාඥයෙක් එක්ක. Thank you.